දහය ශ්‍රේණී ඉතිහාසයේ 8 වැනි පාඩම මහනුවර රාජධානිය. කෝට්ටේ සහ සීතාවක රාජධානිය බිඳවැටීමෙන් පස්සේ රටේ ස්වාධීනත්වය රැකීම මහනුවර රාජධානියේ වගකීමක් බවට පත් වුණා. මෙරට පැවති වෙනත් කිසිම රාජධානියක් මුහුණ නොදුන් අභියෝග රැසකට මුහුණ දෙමින් ඒ රාජධානියේ රජවරු සහ මහජනතාව තමන් වෙත පැවරුණු වගකීම වර්ෂ 1815 වෙනකම්ම නොපිරිහෙලා ඉටු කළා. ලංකාවේ අවසන් රාජධානිය වුණු මේ මහනුවර රාජධානියේ ආරම්භය, ව්‍යාප්තිය, පරිපාලන සංවිධානය සහ සමාජ ආර්ථික රටාව ගැන තමයි මේ ඒකකයෙන් තුලින් ඔබට අධ්‍යයනය කරන්න ඉඩ සලසලා දෙන්නේ.
ආරම්භය සහ ව්‍යාප්තිය. සෙංකඩගල නුවර, උඩරට රාජධානිය, කන්දි නුවර ආදී විවිධ නම් වලින් මේ මහනුවර රාජධානිය හඳුන්වලා තියෙනවා. කන්ද උඩරට රාජධානියේ අගනුවර උනේ මහනුවර. ඒක ස්වභාවිකව ආරක්ෂිත වුණු ස්ථානයක්. මහනුවර නගරයට මහවැලි ගඟිනුත් ආරක්ෂාවක් ලැබෙනවා. ඒ වගේම බලන හුන්නස්ගිරිය වගේ දුර්ග මාර්ග නිසා පහසුවෙන් මේ ප්‍රදේශයට ඇතුළු වීම දුෂ්කර වෙනවා. ඒ වගේම මහනුවර රාජධානිය සෞම්‍ය දේශගුණයකින් සහ සරුසාර භූභාගයකිනුත් යුක්ත වෙනවා.
6 වන පරාක්‍රමබාහු රාජ්‍ය සමයේ කෝට්ටේ රාජ්‍යයට යටත් ප්‍රාදේශීය පාලන ඒකකයක් වශයෙන් පැවති උඩරට ප්‍රදේශ ආශ්‍රිතව මුල්වරට ස්වාධීන රාජධානියක් ගොඩනැගුවේ සේනා සම්මත වික්‍රමබාහු රජතුමා විසින්. මේ නිසා උඩරට රාජධානිය ආරම්භකයා වුණේ සේනා සම්මත වික්‍රමබාහු රජු ලෙස තමයි සැලකෙන්නේ. සේනා සම්මත වික්‍රමබාහු රජතුමාගේ අනුප්‍රාප්තිකයා වුණේ ඔහුගේ පුත් ජයවීර බණ්ඩාර. මෙතුමා දීර්ඝ කාලයක් උඩරට පාලනය කළා. මොහු සීතාවක පාලක මායාදුන්නේ රජතුමාගේ මිත්‍රයෙක් වුණා. කෝට්ටේ පාලක 6 වන විජයබාහු රජතුමාට විරුද්ධව විජයබා කොල්ලේ ඇති වුණු සමයේදී ජයවීර බණ්ඩාරාජු මායාදුන්නේට ආධාර සපයලා තියෙනවා. ජයවීර බණ්ඩාර රජතුමාගේ ඇවෑමෙන් පස්සේ ඔහුගේ පුතා වුණු කරලියන්ති බණ්ඩාර උඩරට රජබවට පත් වෙලා තියෙනවා. මෙතුමා පෘතුගීසින් හා හිතවත් ප්‍රතිපත්තියකුත් ගෙනහිලා තියෙනවා. කරලියන්තේ බණ්ඩාරගේ මේ ප්‍රතිපත්තිය කෙරෙහි උඩරට රදළ ප්‍රධානීන් කැමති වෙලා නැහැ. ඒ නිසා එයාලා සීතාවක පාලක රාජසිංහ රජුට සහාය වෙලා තියෙනවා. ඒ කාලේ උඩරට ප්‍රභුවරයෙකු වුණු පේරාදෙණියේ වීරසුන්දර බණ්ඩාර පළමුවන රාජසිංහ රජතුමාට උඩරට ආක්‍රමණය කරන්න උපකාර කළා තියෙනවා. මේ ආක්‍රමණයට මුහුණ දීගත නොහැකි වුණු කරලියන්තේ බණ්ඩාර තමන්ගේ දීනේ වුණු කුසුමාසන දේවිය සහ බෑන වුණු යමසිංහ බණ්ඩාර සමග පෘතුගීසින්ට පලා ගිහිල්ලා තියෙනවා. කුසුමාසන දේවිය දොන කතිරිනාන් නමින්ද යමසිංහ බණ්ඩාර දොන් පිලිප් නමින්ද පෘතුගීසින් වෙතින් බෞතිස්ම ලැබුවා. ක්‍රිස්තු වර්ෂ 1580 පමණ උඩරට යටත් කොටගත් පළමුවන රාජසිංහ රජතුමා සීතාවක ඉඳලා උඩරට ප්‍රදේශ පාලනය කළා. නමුත් වීරසුන්දර බණ්ඩාරගේ මේ ක්‍රියාකලාපයේ කෙරෙහි සැක සිතූ පළමුවන රාජසිංහ රජතුමා උපාශීලීව ඔහුව මරණයට පත් කළා. මේ සිදුවීමෙන් පස්සේ වීරසුන්දර බණ්ඩාරගේ පුතා වුණු කොනප්පු බණ්ඩාර පෘතුගීසින් වෙත පලා ගිහිල්ලා අවුස්ත්‍රියාවේ දොන් ජුවාන් නමින් බෞතිස්ම ලැබුවා. සීතාවක රාජසිංහ රජු උඩරට කෙරෙහි මේ අනුගමනය කළ ඇතැම් ප්‍රතිපත්ති ගැන උඩරට ප්‍රභු පිරිස එයාල තුල කලකිරීමක් ඇති වුණා. මේ නිසා අවස්ථාවෙන් ප්‍රයෝජනගත් පෘතුගීසීන් තමන් බාරයේ සිටි යමසිංහ බණ්ඩාර උඩරටට යවලා උඩරට ඇතැම් ප්‍රභූවරුන්ගේ සහයෙන් එහි ඒ පෘතුගීසි ගැතිපාලනයක් පිහිටුවා. පෘතුගීසීන් යමසිංහ බණ්ඩාර උඩරට යවූ අවස්ථාවේ ඔහුගේ ආරක්ෂාවට යවූ හමුදාවත් සමග වීරසුන්දර බණ්ඩාරගේ පුතා වුණු කොනප්පු බණ්ඩාරත් යවලා තියෙනවා. පෘතුගීසීන්ගේ රූකඩ පාලකයා වුණු යමසිංහ බණ්ඩාර කෙටි කාලයකින් මිය ගිහිලා තියෙනවා. ඒ නිසා ඔහුගේ ලාබාල පුත්කුමරා සිංහාසනයට පත් කරලා පාලනය ගෙන යන්න පෘතුගීසීන් උත්සාහ කළ තින නමුත් කොනප්පු බණ්ඩාර නිසා ඒක අසාර්ථක වෙලා තියෙනවා. උඩරටියන්ගේ සහාය ලබාගත් කොනප්පු බණ්ඩාර පෘතුගීසීන්ට එරෙහිව උඩරට බලය අල්ලාගෙන පළමුවන විමලධර්මසූරිය නමින් රජකමට පත් වුණා. කොනප්පු බණ්ඩාරගේ මේ නිර්භීත ක්‍රියාකලාපෙන් නිසා උඩරට රාජධානිය තුල පෘතුගීසි පාලනයක් ඇතිවීම වැළකුණා. පළම්වන විමල ධර්ම සූරිය රජතුමා. යමසිංහ බණ්ඩාරගෙන් පස්සේ උඩරට රජබවට පත්වුණු පළම්වන විමල ධර්ම සූරිය රජතුමා වීරසුන්දර බණ්ඩාරගේ පුතා වුණා. මෙතුමා උඩරට නව රාජවංශයක ආරම්භකයා වුණා. පළම්වන විමල ධර්ම සූරිය රජතුමා බලයට පත්වීමත් සමග මුහුණ දුන් අභියෝග කිහිපයක් වුණා. දැන් බලමු මොනවද අභියෝග කියලා. පළවෙනි එක තමයි, එතුමාට නීත්‍යානුකූල රාජ්‍යුරුමයක් තිබුණේ නැහැ. දෙවෙනි එක තමයි, උඩරට රාජධානිය පෘතුගීසි ග්‍රහණයෙන් බේරා ගන්න ඕන වෙලා තිබුණා. තුන්වෙනි එක, උඩරට රාජ්‍ය සීතාවක බලපෑමෙන් මුදවා ගත යුතුව තිබුණා. හතරවෙනි එක, පරිහානියටපත් බුදුසසුන නැවත නගා සිටුවන්න උවමනා වෙලා තිබුණා. පස්වෙනි කාරණය, මහනුවර රාජධානියේ ආර්ථික කටයුතු දියුණු කරන්න ඕන වෙලා තිබුණා. විමධර්ම සූරි රජතුමා උඩරට සිය නීත්‍යානුකූල අයිති තහවුරු කරගන්න පියවර කීපයක් අනුගමනය කළා. අපි බලමු මොනවද පියවර කියලා. පළවෙනි කාරණය, උඩරට රජධානියේ නීත්‍යානුකූල උරුමේ හිමිවුණු කුසුමාසන දේවි විවාහ කොටගෙන රාජ්‍යත්වය තහවුරු කරගත්තා. දෙවෙනි කාරණය, රෝමානු කතෝලික ආගම අතහැරලා බුදුදහම වැළඳගත්තා. තුන්වෙනි කාරණය, විමල ධර්ම සූරිය නමින් බෞද්ධ නමක් ලබා ගත්තා. හතරවෙනි එක තමයි, දෙල්ගමු විහාරයේ සංගවල තිබුණු දාන්ත ධාතුව මහනුවරට වැඩම කරා. සීතාවක රාජධානී බලපෑමෙන් උඩරට නිදහස් කර ගන්න පිණිස උඩරැටියන්ගේ සහයෝගයෙන් පළම්වන රාජසිංහ රජතුමා පරාජයට පත් කරා. මෙතුමා උඩරට රාජ්‍ය පෘතුගීසි ග්‍රහණයෙන් බේරා ගන්න අනුගමනය කළ පියවර කිහිපයක් තිබුණා. දැන් බලමු මොනවද පියවර කියලා. පළවෙනි එක තමයි, ක්‍රිස්තු වර්ෂ 1594 දන්තුරේ සටනේදී පෘතුගීසින් අන්ත පරාජයකට පත් කිරීම. දෙවෙනි කාරණය, පෘතුගීසින්ට එරෙහිව පහතරට ඇතිවන කැරලි වලට සහය දීම. තුන්වෙනි කාරණය තමයි, පෘතුගීසින් පළවා හරින ලන්දේසි සහාය ලබා ගැනීමට උත්සාහ කිරීම. පරිහානියට පත් බුදුදහම නගා සිටවන්න විමල ධර්ම සූරිය රජතුමා අනුගමනය කළ පියවර කිහිපයක් තිබුණා. දැන් බලමු මොනවද පියවර කියලා. පළවෙනි එක තමයි, බුරුම දේශයෙන් උපසම්පදාව ගෙනීම. දෙවෙනි කාරණය, ලංකා තිලකය, රිදී විහාරය, ගඩලාදෙනිය වගේ පැරණි විහෙර විහාර අලුත් වැඩියා කිරීම. මෙතුමා මහනුවර රාජධානියේ ආර්ථික දියුණුව පිණිස අනුගමනය කළ පියවර කිහිපයක් තිබුණා. පළවෙනි එක තමයි, ගොවිතැන දියුණු කරන්න කටයුතු කරා. දෙවෙනි එක, කපුවකව දියුණු කරන්න අනුබල දුන්නා. තුන්වෙනි එක, කොත්මලේ සහ වලපනේ ප්‍රදේශයේ යකඩ සහ වානේ කර්මාන්තය දියුණු කරා. හතරවෙනි කාරණය, උඩරට රාජ්‍ය ආශ්‍රිතව වෙඩිලුණු කර්මාන්තයේ දියුණුවට පියවර ගත්තා. මේ විදිහට විවිධ මාර්ගයන්ගෙන් උඩරට රාජධානිය ආරක්ෂා කරගන්න කටයුතු කළ පළම්වන විමල ධර්ම සූරිය රජතුමා හදිසියේ වැළඳුණු දරුණු උණුරෝගයක් නිසා ක්‍රිස්තු වර්ෂ 1604 තමයි මරණයට පත් වුණේ. සෙනරත් රජතුමා. පළම්වන විමල ධර්ම සූරිය රජතුමා මිය යනකොට ඔහුගේ පුත් කුමාරවරු ලාබාල විය පසු වුණා. ඒ නිසා විමල ධර්ම සූරිය රජතුමාගේ ඥාති සහෝදර සෙනව කුමරු 1604 උඩරට රජකමට පත් වුණා. මෙතුමාට මුහුණ දෙන සිදුවුණු අභියෝග කිහිපයක්ම තිබුණා. පළවෙනි එක ගත්තොත්, උඩරට රාජ්‍ය උරුමය තහවුරු කර ගැනීම. දෙවෙනි එක තමයි, පෘතුගීසීන්ගෙන් උඩරට රාජ්‍යයට එල්ල වුණු තර්ජන අවම කර ගැනීම. සෙන්රත් රජතුමා බලයට පත් මුල් අවදියේදී කුසුමාසන දේවිය නැත්නම් දෝන කතරිනා විවාහ කොටගෙන රාජ්‍යත්වය තහවුරු කර ගත්තා. කුසුමාසන දේවිය පළම්වන විමල ධර්ම සූරිය රජතුමාගෙන් පුතුන් දෙදෙනෙකුද සෙන්රත් රජතුමාගෙන් එක් පුතෙකුද ලැබුවා. මොවුන් අතරින් වඩා දක්ෂ වුණේ බාලපුත් මහා අස්ථාන කුමරු නැත්නම් දෙවන රාජසිංහ කුමරු. රජකම් උදෙසා කුමාරවරු අතර ඇතිවන තරඟයේ වළක්වන්න සෙන්රත් රජතුමා උඩරට රාජ්‍ය කොටස් තුනකට බෙදලා ඒ ප්‍රදේශය කුමාරවරුන්ට පවරල් දුන්නා. ඒ අනුව ඌව ප්‍රදේශය කුමාරසිංහ කුමරුටත්, මාතලේ ප්‍රදේශය විජයපාල කුමරුටත්, මහනුවර ප්‍රදේශය රාජසිංහ කුමරුටත් පැවරුණා. මහා අස්ථාන කුමරු හෙවත් දෙවන රාජසිංහ කුමරු ලාවාල වියේ සිටම උඩරට රාජ්‍ය පෘතුගීසි තර්ජන වලින් බේරා ගන්න පියාට සහාය වෙලා තියෙනවා. රණශූරත්වයෙන් පෙරමුණේ සිටි ඔහු ක්‍රිස්තු වර්ෂ 1630 ඌව රන්දෙනිවල් සටනේදී පෘතුගීසින් සම්මුල ඝාතනය කළා තියෙනවා. ඒ වගේම උඩරට දේශ සීමාවේදී පෘතුගීසින්ට යටත් ගම්වලට ප්‍රහාර එල්ල කළ ඔවුන්ව අඩපණ කරන්නත් ක්‍රියා කළා තියෙනවා. දෙවන රාජසිංහ රජතුමා ක්‍රිස්තු වර්ෂ 1635 දී සෙන්රත් රජතුමා මීයාමා සමග රාජසිංහ කුමරු දෙවන රාජසිංහ නමින් උඩරට රජබවට පත් වුණා. මෙතුමා තමන්ගේ පාලන සමයේදී මුහුණ දුන් අභියෝග කිහිපයක් තිබුණා. පළවෙනි කාරණය තමයි පෘතුගීසින්ගේ උඩරටට එල්ල වුණු ප්‍රහාර මැඩ පැවැත්වීම. දෙවැනි එක පෘතුගීසින් මෙරටින් පළවා හැරීම. තුන්වෙනි කාරණය උඩරට රදළ ප්‍රධානීන්ගෙන් එල්ල වුණු තර්ජන අවම කර ගැනීම. හතරවෙනි කාරණය ලන්දේසි බලපෑමෙන් උඩරට නිදහස් කර ගැනීම. පෘතුගීසින්ගෙන් උඩරටට එල්ල වෙන ප්‍රහාර මැඩ පවත්වන්න මෙතුමාසිය පියාගේ රාජ සමයේ ඉඳන්ම කටයුතු කළ තියෙනවා. ඌව රන්දෙනිවල සටනේ වගේම වර්ෂ 1638 ගන්නුරුව සටනේදීත් ඔහු පෘතුගීසින් අන්ත පරාජයකට පත් කළා තියෙනවා. පෘතුගීසින් මෙරටින් පළවා හරින නාවික බලය සහිත කණ්ඩායමක සහය රජුට අවශ්‍ය වුණා. ඒ සඳහා ලන්දේසි සහය ලබා ගන්න දෙවන රාජසිංහ රජතුමා කටයුතු කළා. ක්‍රිස්තු වර්ෂ 1638 දී ලන්දේසි සහාය අරගෙන වර්ෂ 1658 වෙනකොට පෘතුගීසින් මෙරටින් නිරපා හරින්න දෙවන රාජසිංහ රජතුමා සමත් වුණා. පෘතුගීසින් මෙරටින් පළවා හැරියත් රජතුමා බලාපොරොත්තු නොවූ අයිරින් ලන්දේසි පෘතුගීසි බල ප්‍රදේශයන්හි සිය බලය පිහිටවාගෙන තිබුණා. මුහුදුබඩ ප්‍රදේශ රැසක බලය පිහිටුවාගත් ලන්දේසීන් වර්ෂ 1658 ඉඳන්ම තම බලය ප්‍රදේශ ව්‍යාප්ත කරන්න නිරන්තරයෙන් උත්සාහ අරගෙන තියෙනවා. වර්ෂ 1665 සිට 1668 කාලයේදී ලන්දේසීන් විසින් උඩරට ප්‍රදේශ කිහිපයක් අල්ලගෙන තියෙනවා. ඒ කාලයේදී නිහඬව සිටි දෙවන රාජසිංහ රජතුමා 1670වත් 1675 කාලයේදී ලන්දේසීන්ට එරෙහිව ප්‍රබල ප්‍රහාර කිහිපයක් දියත් කළා. එයාලා සතුන ප්‍රදේශ රැසක්ම අත්පත් කරගෙන තියෙනවා. මේ නිසා උඩරට රාජධානියේ ශක්තිය තේරුම්ගත් ලන්දේසීන් එතෙන් සිට උඩරට රජවරුන් සමග සාමකාමීව සිටින්න වග බලාගෙන තියෙනවා. ලන්දේසීන් මෙරට වෙල්ලබඩ ප්‍රදේශයේ බලය පිහිටුවා ගැනීම දෙවන රාජසිංහ රජතුමාගේ මුළු රටෙහිම රජබවට පත්වීමේ අරමුණට බාධාවක් වුණා. නමුත් පෘතුගීසීන් මෙරටින් පළවා හැරීමේදී ඔවුන් සතුවුණු ප්‍රදේශයන්ගෙන් වැඩි කොටසක් උඩරට රාජ්‍ය සතු කරගන්න මෙතුමා සමත් වුණා. කල්පිටිය, හලාවත, ත්‍රිකුණාමලය සහ මඩකලපුව වගේ වරායන් මේ කාලෙදී උඩරටට අයත් වුණා. මේ විදිහට උඩරට රාජධානියේ බලව්‍යාප්තියට විශාල සේවයක් සිදු කරපු දෙවන රාජසිංහ රජතුමා වසර 50කට වැඩි කාලයක් රජකම දරලා වර්ෂ 1687 දී මරණයට පත් වුණා. දෙවන විමල ධර්මසූරිය රජතුමා දෙවන රාජසිංහ රජතුමාගේ ඇවෑමෙන් පස්සේ ඔහුගේ පුතා වුණු දෙවන විමල ධර්මසූරිය රජතුමා බලයට පත් වුණා. මෙතුමා පියාමෙන්ම දක්ෂයෙක් නොවුවා. එනිසා මේ රජතුමාගේ කාලයේදී උඩරට රදළ ප්‍රධානීන් සිය බලය වර්ධනය කරගන්න එක දක්නට ලැබුණා. මෙතුමා රජබවට පත්වීමෙන් පස්සේ ලන්දේසීන් සමග සාමකාමීව කටයුතු කරන ක්‍රියා කළා තියෙනවා. දක්ෂ පාලකයෙකු නොවුවත් තම පියාගේ සමයේ මහනුවර රාජධානියේ බලය ව්‍යාප්තව තිබූ ප්‍රදේශය රැකගන්න මෙතුමා සමත් වෙලා තියෙනවා. දෙවන විමල ධර්මසූරිය රජතුමාගේ කාලය වෙනකොට උඩරට රාජධානී උපසම්පදාව නැවතත් පරිහානියට පත් වෙලා තිබුණා. ඒ නිසා නැවත බුරුම දේශයේ මෙරටට උපසම්පදාව ගෙනෙන්න මෙතුමා පියවර අරගෙන තියෙනවා. ඒ සඳහා ඔහුට ලන්දේසීන් උපකාර කළ බවට තොරතුරු තියෙනවා. මෙතුමා දළදා මාලිගා ප්‍රසංස්කරණය කළ බවත් දැක්වෙනවා. ක්‍රිස්තු වර්ෂ 1707 දී දෙවන විමල ධර්මසූරිය රජතුමා මරණයට පත් වුණා. ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජතුමා දෙවන විමල ධර්මසූරිය රජතුමාගේ පුතා වුණු ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ 1707 දී උඩරට රජබවට පත් වුණා. මෙතුමාට පරිපාලන කටයුතු ගැන මන අවබෝධයක් නොවීම දුර්වලතාවයක් වුණා. මෙහි ප්‍රතිඵලය වුණේ උඩරට ප්‍රභූ පිරිස් තවදුරට සිය බලය වර්ධනය කර ගැනීම. මෙතුමා සිය පියා වගේ දකුණු ඉන්දියානු කුමාරිකාවා සරණ පාවා ගත්තා. මේ විවාහයෙන් රජුට දරුවන් හිටියේ නැහැ. එහි ප්‍රතිඵලය වුණේ දකුණු ඉන්දියානු සම්ප්‍රදායට අනුව යමින් බිසවගේ සහෝදරයාට රජකම උරුම වීම. නායක රාජවංශය ශ්‍රී විජය රාජසිංහ රජතුමා. ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජතුමා උරුමක්කාරයකු නොතබාම වර්ෂ 1739 දී මිය ගියා. එහිදී දකුණු ඉන්දියානු සම්ප්‍රදායට අනුව බිසවගේ සහෝදරයා වුණු ශ්‍රී විජයරාජසිංහ කුමරු මහනුවර රාජධානී රජකමට පත් වුණා. මෙතුමාගෙන් එළඹි නව රාජවංශය නායක්කර් වංශය යනුවෙන් හඳුන්වනු ලැබුණා. ශ්‍රී විජයරාජසිංහ රජතුමා මුහුණ දුන් ප්‍රධාන අභියෝගය වුණේ උඩරට රාජසභාවේ රදළ ප්‍රධානීන්ගේ බලය වර්ධනය වී තිබීම. මේ තත්ත්වය සමනය කරගන්න ඔහු නායක්කර් පරම්පරාවේ ඥාතීන්ට උඩරට රාජසභාවේ තනතුරු ලබා දුන්නා. බුදුදහම වැළඳගෙන දිගු කාලයක් භික්ෂූන් ඇසුරේ හැදී වැඩුණු මෙතුමා වැළවිට සරණංකර හිමියන්ගේ උපදෙස් පරිදි බුරුමයෙන් උපසම්පදා මෙරට ගෙන එන කටයුතු කළත් ඒ උත්සාහය සාර්ථක වුණේ නැහැ. ශ්‍රී විජයරාජසිංහ රජතුමා දකුණු ඉන්දියානු කුමාරිකාව සරණ පාවා ගත් නමුත් දරුවන් නොසිටි නිසා රාජ උල්මකරුවෙකු නොතබාම වර්ෂ 1747 දී මිය ගියා. කීර්තිශී රාජසිංහ රජතුමා. ශ්‍රී විජයරාජසිංහ රජතුමාගේ මරණයෙන් පස්සේ එතුමාගේ බිසවගේ සොහොයුරු වුණු කීර්තිශී රාජසිංහ රජතුමා වර්ෂ 1747 දී උඩරට රාජධානියේ රජබවට පත් වුණා. බලයට පත්වෙනකොට කීර්තිශී රාජසිංහ රජතුමාගේ වයස අවුරුදු 16ක් තරම් ලාබාලකී පස වුණු නිසා එතුමාගේ පියා වුණු නරේනප්පා නායක පාලන කටයුතු වලට ඇඟිලි ගැසූ බව වාර්තා වෙනවා. කීර්තිශී රාජසිංහ රජතුමා බලයට පැමිණි කාලේ වෙනකොට මෙරට බුද්ධ ශාසනය බෙහෙවින් පරිහාණයට පත් වෙලා තිබුණා. මේ නිසා වැලිවිට සරණංකර හිමියන්ගේ උපදෙස් පරිදි රට පුරා බෞද්ධ ප්‍රබෝධයක් ඇති කරන්න මේ රජු ක්‍රියා කළ තියෙනවා. ඒ සඳහා රජු අනුගමනය කළ පියවර කිහිපයක් දැන් විමසල බලමු. රජු සියම් දේශයට දූතයන් යවලා උපාලි හිමියන් ප්‍රමුඛ භික්ෂූන් මෙරටට වැඩමවලා වර්ෂ 1753 දී යළි උපසම්පදා පිටෙව්වා. එමගින් වර්තමාන සියම් නිකායේ ආරම්භය සිදු වුණා. උඩරට සහ පහතරට ප්‍රදේශවල පැවති විහාරාරම්භල ප්‍රතිසංස්කරණය සිදු කරා. වැලවිට සරණංකර හිමියන්ට සංඝරාජ තනතුර පිරිනමලා බෞද්ධ ප්‍රබෝධයක් ඇති කරන රජතුමා එම හිමියන්ට සහාය ලබා දීලා තියෙනවා. වර්ෂ 1760-1765 අතර කාලේ උඩරට සහ ලන්දේසීන් අතර යහපත් සම්බන්ධතා බිඳ වැටලා තියෙනවා. මේ නිසා දෙපක්ෂය අතර සටන් කිහිපයක් ඇති වුණා. ඒ ගැටුම් නිම වුණේ වර්ෂ 1766 දී රජතුමා සහ ලන්දේසීන් අතර සාම ගිවිසුමක් අත්සන් කිරීමෙන්. කීර්තිශී රාජසිංහ රජතුමා උඩරට සිංහාසනයට උරුමක්කාරයෙකු නොතබාම වර්ෂ 1782 දී මිය ගියා. රාජාදි රාජසිංහ රජතුමා. කීර්තිශී රාජසිංහ රජතුමාගෙන් පස්සේ ඔහුගේ සහෝදරයා රාජාදි රාජසිංහ නමින් උඩරට රජබවට පත් වුණා. මේ වෙනකොට උඩරට රදළ ප්‍රභූවරුන් සහ නායක්කර් වංශික රජවරුන් අතර වූ මතභේද වර්ධනය වෙමින් තිබුණා. මේ රාජ්‍ය සමයේදී සිදුවුණු වැදගත් සිදුවීමක් වුණේ ක්‍රිස්තු වර්ෂ 1796 දී ඉංග්‍රීසින් ලංකාවේ වෙරළබඩ ප්‍රදේශ අල්ලා ගැනීම. රාජාදි රාජසිංහ රජතුමා අනුප්‍රාප්තිකයෙක් නොතබාම ඔහුත් වර්ෂ 1798 දී මිය ගියා. ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා. රාජාදි රාජසිංහ රජතුමාගේ අභාවයෙන් පස්සේ එවකට මහාධිකාරම් පිළිමතලව්වගේ අවශ්‍යතාව පරිදි කන්නසාමි කුමරා ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් වර්ෂ 1798 දී රජකමට පත් කෙරුණා. මේ රජු ක්‍රමයෙන් තම නායක්කර් ඥාතීන්ගේ බසට අවනත වීම නිසා උඩරට රදළ පිරිස හා රජු අතර සම්බන්ධතා බිඳ වැටුණා. වර්ෂ 1803 දී ඉංග්‍රීසීන් උඩරට ආක්‍රමණය කළ නමුත් උඩරටියන්ගේ සහයෙන් ඉංග්‍රීසි හමුදා පරාජය කරන්න රජු සමත් වුණා. නමුත් මේ රජතුමාගේ පාලන කාලයේ අවසන් වසර කිහිපේ රජු ඉතා ක්‍රූර අඳුමින් කටයුතු කිරීම නිසා මහජනතාව සහ රජු අතර සම්බන්ධතාව පිරිහුණා. මේ නිසා උපායශීලීව කටයුතු කළ ඉංග්‍රීසීන් 1815 පෙබරවාරි මාසයේදී උඩරට රාජධානියට හමුදාවේ යවලා රජු අත්අඩංගුවට ගත්තා. එක්තාසටසිය පහළවේ මාර්තු දෙවන දින උඩරට රදලයන් සහ ඉංග්‍රීසින් අතර ඇතිවුණු උඩරට ගිවසුම නිසා ඒ රාජධානී ඉංග්‍රීසින්ට යටත් වුණා. ඉංග්‍රීසි අත්තඩංගුවේ සිටි ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ඔවුන් විසින් වෙල්ලෝරයට පිටුවහල් කරා. දැන් කතා කරමු මහනුවර රාජධානියේ පරිපාලන සංවිධානය ගැන. මහනුවර රාජධානියේ පරිපාලන තන්ත්‍රයේ ඉහළම පුද්ගලයා වුණේ රජතුමා. මෙතුමාගේ සහයට අධිකාරම්වරු දෙදෙනෙක් සිටි වගේම දේශපාලන වශයෙන් එයාලා දෙවෙනි වුණේ රජතුමාට විතරයි. රාජ්‍යයේ වැදගත් කටයුතු සාකච්ඡා කරන්න රාජ සභාවක් පැවතුණා. රජතුමාගේ ප්‍රධානත්වයෙන් රැස්වුණු මේ සභාවට අධිකාරම්වරු, දිසාවෙවරු, මහලේකම්, ඒ බද්දේ ලේකම්ලා සහභාගී වුණා. රාජධානී පරිපාලන කටයුතු අංශ කිහිපයකට බෙදලා තිබුණා. රජතුමාගේ ඍජු පාලනය යටතේ පැවති මහවාසල සේවය රජුගේ අධීක්ෂණයෙන් ප්‍රධාන අධිකාරම්වරු හරහා ක්‍රියාත්මක වූ රටවසමන් නම් ප්‍රාදේශීය පාලන සංවිධානය, මහා බද්දෙහිවත් ඒ අංශ ප්‍රධානීන් යටතේ පැවති බද්ද සංවිධානය සහ විහාර දේවාලකම් පාලනය ප්‍රධාන පරිපාලන අංශ වුණා. රජුගේ බලය ගැන කතා කරොත් රටේ ඉහළම බලයීමේ තැනැත්ත වුණේ රජතුමා. රටේ සාමය පවත්වා ගැනීම සහ ආරක්ෂාව සැලසීම තමයි රජුගේ ප්‍රධාන කාර්යයන් වුණේ. සම්ප්‍රදාය සහ පෙර සිරිතට අනුව රජතුමා කටයුතු කරන්න ඕන වෙලා තිබුණා. රටේ ඉහළම අධිකරණයේ රජතුමා වුණා වගේම වැරදි කරුවෙකුට මරණීය දඬුවම් පැනවීමේ බලයත් තිබුණේ රජතුමාට. රටේ සියලු දේශපාලන කටයුතු, ආර්ථික කටයුතු සහ පරිපාලන කටයුතු රජුගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වුණා. අධිකාරම්වරු විවිධ අධිකාරම්වරු යටතේ පැවති ප්‍රදේශ ගැන දැන් අපි අවධානය යොමු කරමු. මහාධිකාරම් යටතේ පැවති ප්‍රදේශ උනේ හත්කෝරළය, ඌව, මාතලේ, වලපනේ, බින්තැන්න, වෙල්ලස සහ නූර කලාවිය. දෙවන අධිකාරම් යටතේ පැවතුනේ හතරකෝරළය, තුන්කෝරළය, සබරගමුව, ඌව පළාත, උඩිනුවර, යටිනුවර, තුම්පනේ, කොත්මලේ සහ බුලත්කම. මහාධිකාරම් සහ දෙවන අධිකාරම් ලෙස හඳුන්වපු අධිකාරම් තනතුර දෙකක් පැවතුණා. මහාධිකාරම් පල්ලගම්පහ අධිකාරම් ලෙසත්, දෙවන අධිකාරම් උඩගම්පහ අධිකාරම් ලෙසත් තමයි හැඳින්වුණේ. අධිකාරම් වරුන්ගේ ආඥා හෝ පණිවිඩ ප්‍රදේශීය නිලධාරීන් කරා ගෙන ගිය පිරිස කටපුල්ලේ පණිවිඩකරුවන් ලෙස හැඳින්වුණා. රිදි විල්ලක් දැමූ ඉහළ කොන නැමූ වේවලක් ඔවුන්ගේ නිල සලකුණු වුණා. මහා වාසල හෙවත් මාලිකාව සතු නිලධාරීන් රජතනතුරේ ගාම්භීරත්වයේ රැකගෙන රජවාසල කටයුතු පවත්වාගෙන යාම මේ නිලධාරීන්ට බාර වුණා. රජවාසල පිරිසට ආහාර පාන සැකසීම, රජවාසලට රිදිපිලි, ආභරණ, ගෘහ භාණ්ඩ සැපීම ආදියත් බවුන්ට අයත් රාජකාරී වුණා. රජතුමාගේ ඍජු අධීක්ෂණ යටතේ මේ පිරිස පාලනය වුණා. මහාවාසල ඒ කාර්යාංශ භාරව නිලමෙවරු සහ මුහන්දිරම්වරු විශාල පිරිසක් රාජකාරී කටයුතු වල නිරත වුණා. ගජනායක නිලමේ හෙවත් ඇතුන්ගේ කටයුතු භාර තැනැත්තා මහලේකම්, මහා ගබඩා නිලමේ, දියවඩන නිලමේ, හලු වඩන නිලමේ, බත් වඩන නිලමේ, අස්පන්තිය මුහන්දිරම්, කවිකාර මඩුවේ මුහන්දිරම් වගේ අය මහාවාසල නිලධාරීන්ට උදාහරණ වෙනවා. රටවසම හෙවත් ප්‍රදේශ පාලනය. උඩරට රාජ්‍ය රට සහ දිසාව යනුවෙන් ප්‍රදේශ 21කින් යුක්ත වුණා. මහනුවරට ආසන්නව පිහිටි උඩුනුවර, යටිනුවර, තුම්පනේ, හාරිස්පත්තුව, දුම්බර, හේවාහැට, කොත්මලේ, උඩබුලත්කම, පාතබුලත්කම රට වශයෙන් හැඳින්වපු ප්‍රදේශ වුණා. හතරකෝරළය, හත්කෝරළය, ඌව, සබරගමුව, මාතලේ, වලපනේ ආදී වශයෙන් හඳුන්වපු දිසාවනි 12ක් තිබුණා. රට වශයෙන් හැඳින් වූ ප්‍රදේශ භාර නිලධාරීන් රටේ රාළ හෙවත් රටේ මහත්වරුන් ලෙස හැඳින් වූ අතරම ඔවුන් යටතේ ලියන රාළ, උණ්ඩිය රාළ සහ තවත් සුළු නිලධාරීන් පිරිසක් සිටලා තියෙනවා. දිසාවනි භාරව සිටි නිලධාරීන් දිසාව ලෙස හැඳින්වුවා වගේම දිසාවනිය කෝරළවලටත් කෝරළ පත්තුවලටත් බෙදලා තිබුණා. කෝරළයක් භාරව සිටි නිලධාරියා කෝරළේ නමින් හැඳින්වුණා. කෝරලේ එක්කෙක් කුළභාරව මුහන්දිරෙන්වරුන් සිටිය වගේම ඔවුන් යටතේ එක්කෙක් ගම්භාරව විධානයවරු සිටියා. බද්ධ සංවිධානය දේශපාලන වශයෙන් පැවති ප්‍රාදේශීය සංවිධාන ජාලයට අමතරව දිසාව තුළ සිටි ශිල්පීන් හෝ කුල ඔවුන්ගේ කාර්ය අනුව වෙන වෙනම සංවිධානයකට තිබුණා. මුල් කාලයේ බද්ධ සංවිධානයේ වෙනම ක්‍රියාත්මක වුණත් උඩරට රාජ්‍ය අවසාන කාලයේ එය දිසාව යටතේ ක්‍රියාත්මක වුණා. මේ සංවිධාන ව්‍යුහයට උදාහරණ දැන් විමසල බලමු. මඩිගි බද්ධ නැත්නම් ප්‍රවාහන කටයුතු. කුරුවි බද්ධ නැත්නම් ඇතුන් ඇල්ලීම. බඩහැල බද්ධ නැත්නම් වළං තැනීම. රදා බද්ධ නැත්නම් රෙදි සේදීම. හැඳ බද්ධ නැත්නම් රෙදි විවීම. විහාර දේපාල පාලන කටයුතු. මේ යටතේ විහාරාරාම් පාලන කටයුතු මහානායක සහ අනුනායක හිමිවරුන්ගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වුණා. දළදා මාලිගාවේ කටයුතු දියවඩන නිලමෙතුමා මගින් ක්‍රියාත්මක වුණා. විහාර සහ දේවාල නඩත්තුව පුද පූජා සංවිධානයට සහ පෙරහැර කටයුතු වලට ගම්වර ලැබූ රාජකාරී ශ්‍රමය සැපයූ පිරිස සිටිය. අධිකරණ කටයුතු ඉහළම අධිකරණ බලතල රජතුමා සතු වුණා. සෑම නිලධාරියෙකුටම තම පදවිය අනුව අධිකරණ බලතල හිමි වුණා. ඇතැම් නඩු අසීමේ බලය හිමි වුණේ රජුට පමණයි. ඒ වගේම රජතුමා විසින්ම විසඳන ලද නඩු වර්ග කිහිපයක් වුණා. දැන් බලමු මොනවද ඒ නඩු වර්ග කියලා. වැදගත් නායකයන් සම්බන්ධ නඩු. රාජද්‍රෝහීත්වය පිළිබඳ නඩු. කැරලි කෝලාහල පිළිබඳ නඩු. විහාර සහ භික්ෂූන් සම්බන්ධ නඩු. කුමන්ත්‍රණ නඩු. ඒ වගේම එකල වැරදිකරුවන්ට ලබා දුන් දඬුවම් මෙන්න මේ විදිහට දැන් විමසල බලමු. අතුල් පහර දීම. කස පහර දීම. රොඩී රැහැට දැමීම. දඩ ගැසීම. ඉපලෙන් තැලීම. හිස කෙස් කැපීම. දඬු කඳේ ගැසීම. දඟ ගෙයි ලෑම. දියේ ගිල්වා මැරීම. ඇතුන් ලවා පාගා මැරීම සහ පිටුවහල් කිරීම වගේ දේවල්. ආර්ථික ක්‍රමය ගැන කතා කරොත් මහනුවර රාජධානි සමයේ තිබුණේ කෘෂිකාර්මික ආර්ථික ක්‍රමයක්. එය පරිභෝජනයේ පදනම් කරගත් එකක්. ආර්ථික රටාව සම්පෝෂිත වුණා. කඳුකර ප්‍රදේශ බහුල වූ බැවින් වීගවිතන කළ හැකි ප්‍රදේශ සීමිත වුණා. පැරණි රජරට සහ රුහුණ යන ප්‍රදේශයන්ට අයත් පරිපාලන කොටස් උඩරටට අයත් වුණත් වාරිමාර්ග ක්‍රම පරිහානියට පත්ව තිබූ නිසා ගොවිතැන සීමිත වුණා. කඳුකර ප්‍රදේශයන්හි කඳු බෑවුම් ඔස්සේ සකස් කරනු හෙල්වල කුඹුරුවල වීගවිතන සිදු කෙරුණා. උඩරට රාජ්‍යයේ වැඩි ඉඩම් ප්‍රමාණයක් හේන් ගොවිතැනට යෙදුණා. ගුරක්කන්, අමු, මෙනේරි, ඉරිඟු වගේ ධාන්‍ය වර්ග සහ අලබතල ඒ බය වගා කෙරුණා. ගෙවතු ආශ්‍රිතව කොස්, දෙල්, ගම්මිරි, සාදිකා, කරදමුංගු, පුවක්, එළවලු, පළතුරු වගා කරා. අතිරේක ආහාර භෝග මගිනුත් ආහාර අවශ්‍යතා සපුරා ගත්තා. යකඩ, දැව, ලෝහ සහ ලාක්ෂා කර්මාන්තයත් පන් කර්මාන්තයත් දියුණු වෙලා පැවතුණා. කෘෂිකාර්මික කටයුතු සඳහා කිරි ලබා ගැනීම සඳහා සත්ත්ව පාලනය සිදු කෙරුණා. සමාජ සංවිධානය ගත්තොත් රටේ සියලු ඉඩම්වල උරුමකරුවා රජ බවට පිළිගැනීමක් තිබුණා. මහනුවර රාජධානී ඉඩම් අයිතිය සහ භුක්තිය පදනම් කරගෙන කොටස් කිහිපයකට බෙදුණා. ගබඩාගම රජවාසල ප්‍රයෝජනය සඳහා වෙන් වූ ඉඩම්. නින්දගම් රදළ ප්‍රධානීන් කළ සේවය වෙනුවෙන් ප්‍රදානය කළ ඉඩම්. විහාරගම් විහාරාරාම සාදා පූජා කළ ඉඩම්. දේවාලගම් දේවාල සඳහා පූජා කළ ඉඩම්. පරවේණිගම් නැත්නම් නින්දගම් කියලත් කියනවා. ගම්වැසියන් පරම්පරාගත භුක්ති විඳි ඉඩම්. රටවැසියෝ තමන් භුක්ති විඳි ඉඩම වෙනුවෙන් කිසියම් සේවාවක් වූ නියමිත භාණ්ඩ ප්‍රමාණයක් රජුට සැපෙව්වා. රටවැසියන්ගේ සේවා ක්‍රමය රාජකාරිය නමින් හැඳින්වුවා. මහනුවර රජධානියේ පැවතුනේ ග්‍රාමීය සමාජයක්. ගම සම්පෝෂිතයි. එහි සමාජ සම්බන්ධතා කුල ක්‍රමය මත පදනම් වුණා. ඒ ඒ කුලයට වෙන්වුණු ආර්ථික කටයුතු දකින්න තිබුණා. ආවාහ විවාහ කටයුතු කුලය පදනම් කරගෙන සිදු කෙරුණා. දීඝ විවාහය, භින්න විවාහය සහ එකගේ කෑම යනුවෙන් විවාහ ක්‍රම තුනක් තිබුණා. උඩරට ගැමි සමාජයේ සියලු කටයුතු අත්තම් ක්‍රමයට සිදු වුණා. පවුල ප්‍රධාන සමාජ ඒකකී වුණා. ගුණකරුකු බව සමාජයේ ප්‍රකට ලක්ෂණයක් වුණා. පන්සල ගැමි දිවිය හා බැඳුණු මධ්‍යස්ථානය වුණා. සාරාංශයන් වශයෙන් ගත්තොත් මහනුවර යුගයේ පාලකයෝ මෙන්න මේ විදිහට ලයිස්තුගත කරන්න පුළුවන්. සේනසමත වික්‍රමබාහු රජතුමා, ජයවීර බණ්ඩාර රජතුමා, කරලියද්දේ බණ්ඩාර රජතුමා, පළම්වන රාජසිංහ රජතුමා, පළම්වන විමලධර්මසූරිය රජතුමා, සෙනරත් රජතුමා, දෙවන රාජසිංහ රජතුමා, දෙවන විමලධර්මසූරිය රජතුමා, ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජතුමා, ශ්‍රී විජය රාජසිංහ රජතුමා, කීර්තිශී රාජසිංහ රජතුමා, රාජාදි රාජසිංහ රජතුමා සහ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා යනුවෙන්.